එරවස් කරනයි හැමදේ නාතම අදත් සෙනසුරාදා දිනවල පැවැත්වෙන සතහන් සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න.
වන්සර්ණ කොගලගේ මහත්යතුළු සියලු දෙනාටම කොගලගේ මහත්ය මට හිතෙනවා ගිය සතියේ මතු කරුණු තවදුරට සාකච්ඡා කළොත් හොඳයි කියලා. මේ ඒකේ ඔව් කොගලගේ මහත්යා ඒකේ අර මේ ඇත්තටම ප්‍රධාන වශයෙන් එකක් මං චක්කු සූත්‍රයෙන් ප්‍රශ්නයක් නැගුවා. ඊට පස්සේ අර උපාලි මහත්තයා සති කීපයකට කලින් ඉදිරිපත් කරපු අනිච්ච නම් දුක්ඛ කියන ඒ දෙක තම ප්‍රධාන වශයෙන් සාකච්ඡා වුණේ. එතකොට කොග්ගලගේ මහත්තයා මේ චක්කු සූත්‍රයේ ඒක පොඩ්ඩක් මතක් කරනවා නම් මට ආව ගැටලුව තමයි මේක විචක්ෂණය කරගෙන යනකොට සූත්‍රයේ බලනකොට මට ආව හැඟීම තමයි දැන් අපි එකක් නොගලපීම මත විචක්ෂණය කරගෙන යනකොට බුදුහාමුදුරුවම හරි එතකොට ඒක අපේ හිතේ තියෙනවා. එතකොට එතනම අපේ අදහසක් ඇවිල්ලා තියෙනවා කොච්චර විචක්ෂණය කළත් මට මේක ලැබෙන්නේ නැති දෙයක් කියන අදහස මගේ හිතේ පැලපදියම් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලැබගෙන බැහැගෙන තියෙනවා ඒ අදහසේ. ඒක තමයි මෙව්වා වුණේ. ඒක කොග්ගලගේ මහත්තයා ඇත්තටම මේ විස්තර කළා. ඒක පස්සේ මට පැහැදිලි වුණා. ඇත්තටම අනෝම දස්සි ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මට අහන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මට ඇත්තටම අමතක වුණා මේ අර සත්‍යයේ අරුණෝදය පොත ලියලා තියෙන්නේ මේ චක්කු සූත්‍රයේ යොදාගෙන. අර කොග්ගලගේ මහත්තයා නිතරම කියනවා මෙව්වා විචක්ෂණය කරන්න නැතුව ඇහුවට ඇහෙන්නෙත් නැහැ, කියෙව්වට කියවෙන්නෙත් නැහැ කියලා. ඒක නම් ඇත්ත බව තේරුණා. මොකද මම ওই සූත්‍රය කලින් අහලත් තියෙනවා. ඒ වගේම කියෝලක් තියෙනවා, පොතක් කියෝලා තියෙනවා. හැබැයි දැන් මේ ගමන බලනකොට ඒ දෙකම වෙලා නැහැ. ඇහිලත් නැහැ, කියවිලත් නැහැ. ඉතින් තාමත් ඒක ඇහුණා කියවුණා කියන එක නෙමෙයි මං කියන්නේ. අර ඒක ඇත්තටම ඒකට බැහැගෙන කරුණු හොයනකොට තමයි මේ කියන එකේ දේ තේරෙන්නේ. ඉතින් ඔය කොග්ගලගේ මහත්තයා නිතරම පුන පුනා කියන එකේ අර්ථයත් ඇත්තටම දැන් තමයි ටිකක් වැටහෙන්නේ. එතකොට දැන් ඇත්තටම මේ අනෝම දස්සි ස්වාමීන් වහන්සේ එතෙන්දි මෙව්වා වුණේ ඇත්තටම අපි අවංකවම විචක්ෂණයට බැස්සනම් ඒ ප්‍රශ්නේ අනිවාර්යෙන්මත් එනවා. එතකොට ඒක ඇත්තටම මේ කොග්ගලගේ මහත්තයා විස්තර කළා වෙන ආකාරයකින්. මේ එතෙන්දි ස්වාමීන් වහන්සේ මට තේරිච්ච විදිහට ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකත් ධම්මාරම්මණයක් විදිහට සලකලා ඒක අර අපේ අනිත්‍ය සූත්‍රයේ වගේ කංච සංඛාරං අනිත්‍යතෝ සමනිප්පස්සති විදිහට ඒක පැත්තක තියාගෙන ඒක හැමමම මේ දිය වෙන්න අරින්න කියන අර්ථයක් තමයි මට ආවේ. ඉතින් මේ දැන් මට හිතෙනවා ඇත්තටම දැන් මේ සූත්‍රේ තව තව ගැඹුරට හොයනකොට තමයි මට තේරුනේ මේ අස්සලෝමේ කතාව ඇත්තටම ඇත්ත නේද කියලා. මොකද අපේ දැන් මූලික විචක්ෂණයේදී කාරණා දෙකක් තියෙනවා. එකක් නාහං ජානාමි භගවා ජානාමි කියන එක එකක් තියෙනවා. අනිත් පැත්තෙන් එනවා කංච සංඛාරෝ නිච්ඡත්වෝ සමනුපස්සති නේතන්තානං විජ්ජති. දෙක නිකන් අර එක අවස්ථාවකදී ඔපොසිට්. අර එකට වැටුනොත් ඒත් නෑ. ඉතින් මේක අර ළඟින්න තැනකුත් නෑ. නිකන් පුදුම ගැටලුවක් මතුවෙනවා විචක්ෂණය කරනකොට. ඉතින් ඒක තමයි මේ එතන තියෙන්නේ. ඒ වගේම මට තේරුණා මේ කොග්ගලගේ මහත්තයා අර අපි මීට කලින් නන්දකෝවාද සූත්‍රයෙන් ගැටලුවක් මේ ධම්ම සභාවෙම මෙව්වා වුණා. මොකද එකම ප්‍රශ්න භික්ෂුණීන් වහන්සේලා දවස් දෙකේදී අහලා ඇයි පළවෙනි දවසේ අවබෝධ නොවුනේ දෙවෙනි දවසේ අවබෝධ වුනේ කියලා. ඒකත් මේ සූත්‍රයේ හොඳට බලාගෙන තව අර ස්වාමීන් වහන්සේගේ දේශනාවත් ඇහුවොත් තේරෙනවා පළවෙනි දවසේ ඇත්තටම මේ භික්ෂුණීන් වහන්සේලා පත් වෙලා තියෙන්නේ සද්ධානුසාරි ධම්මානුසාරි මට්ටමට විතරයි. දෙවෙනි දවසේ තමයි මේ අනුගත වීම එහෙම නැත්නම් සෝතාපට්ටි ඵලය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක මං කියනවා ඒ ගැටලුව ඉදිරිපත් කරපු අයට මේ සූත්‍රයත් බැලුවා නම් තව ටිකක් ඒ ගැන අවබෝධ වෙයි කියලා. ඊට පස්සේ ඒ මගේ ප්‍රශ්නෙන් තව අදහසක් ආවා. මේ දැන් මම මේ සූත්‍රයේ බලනකොට එතන තියෙන සද්ධානුසාරී ධම්මානුසාරී කියන වචන දෙකක්. එතකොට ඒක විවාහාරයක්, ඒක නිකන් පද පරම පැත්තට යන්න පුළුවන්. එතකොට අපි දන්නවා විවාහාරය කියන්නේ සංඥාවේ විපාකයක් කියලා. එතකොට ඒකේ මට තේරෙන්නේ කොගලගේ මහත්තයා මම වැරද්දුවත් අනේ මාව කරෙක්ට් කරන්න, මේ ඒක මට හිතෙන්නේ යම්කිසි වංචනික ධර්මයක් මතුවීම තමා එතන ඒ අදහස එන්න හේතුව. විවාහාරය සංඥාවේ විපාකයක්, එහෙම නැත්නම් පදපරම එව්වගේ එව්ව බුදුහාමුදුරුවෝ දීලා තියෙන වෙන අර්ථයකින්, එහෙම නැත්නම් මුළු ධර්මස්කන්ධයේම අපිට මුලින් ලැබෙන්නේ සංඥාවේ විපාකයක් විදිහටම තමයි. එව්වගේම එව්වගේ අදහසක් එනකොට අපි නොදැනීම දැන් අපි වචනයෙන් කියනවා නාහං ජානාමි භගවා ජානාමි කියලා. හැබැයි අර්ථවත් වෙන්නේ අහං ජානාමි භගවා න ජානාමි කියලා. ඉතින් එතන හරි පැහැදිලි කියන්නේ ප්‍රවේසං විය යුතු තැනක් කියලා මට හිතෙනවා. ඒ වගේම ඒ වගේ අදහසක් එනකොට ධර්ම අධිමානයකටත් අපි යැවෙනවා. එතකොට අනිත් එක මට කියන්න මේකයි, මේක ටිකක් උපාලි මහත්තයාගේ ප්‍රශ්නයටත් අදාළයි. මං අර උපාලි මහත්තයාගේ ප්‍රශ්නයට මගේ අදහස් දක්වනකොට මං කිව්වා සූත්‍රයක කෘත්‍යය ඒ භූමිය අපි ඉන්න භූමිය අනුව වෙනස් වෙන විදිහටයි බුදුහාමුදුරුවෝ එක ඉදිරිපත් කළා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ භූමි තමයි පෘථග්ජන භූමිය, සේක අසේක සර්වඥ. එතකොට එක එක භූමියේදී දැන් අපි ඉන්නේ පෘථග්ජන භූමියනේ. එතකොට කෘත්‍ය වෙන්නේ එකක්. සේක භූමියේදී තවත් කෘත්‍යයක් වෙන්නේ එකම වචන එකම පරියාය දීලා තියෙන්නේ වෙනත් කෘත්‍යයක් සඳහා. එතකොට දැන් උපාලි මහත්තයාගේ ගැටලුව උනේ නිච්චනම් අනිච්චනම් කොහොමද දුක්ෙන්නේ කියලා. මම ඒක උදාහරණයක් අරගෙන මට තේරෙන විදිහෙන් තව ටිකක් පැහැදිලි කරන්න. මට හිතෙනවා මං කොහේ හරි වැරද්දුවොත් මේ කොගලගේ මහත්මයාව නිවැරදි කියලා. දැන් අපිට දැන් පුතජන භූමියේදී ඉන්නේ. එතකොට මේ
මේ ටික කියන්න කලින් මට හිතුණා මේ අපි අනිත් අය පෞද්ගලිකව ඔබතුමා ගැන හරි පාලි මහත්තයා ගැන හරි දන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඔබතුමාලා දෙපළම ගොඩාක් කාලයක් මේක බොහොම අනිත් අය වගේ නෙවෙයි කියලා මට කියන්න හිතෙනවා. බොහොම කැපකිරීමෙන් මුළු ජීවිතේම මේකට දාලා හොයන්න උත්සාහ කරන දෙන්නේ. මේ අවුරුදු ගානක් ඉස්සර ඉඳන් ඔබතුමන්ලා සුරු කරනවානේ. ඉතින් මේ දැන් මොකද මෙතන මේ හරි වැදගත් පොයින්ට් එකක් ඔබතුමා මතු කළේ. දැන් අපිට හිතෙනවා දැන් දහම දන්නවා කියලා. එතකොට ඔබතුමන්ලා දෙපළට ඒකේ හොඳම අත්දැකීම් ඇති. විශේෂයෙන් උපාලි මහත්තයා. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම ඔච්චර ප්‍රායෝගිකව මේකේ යෙදුනද කියනවා නම් මේ දැන් මේක සම්පූර්ණයි කියන මට්ටමට අත්දැකීම් ලැබපු අය. මේ මම දන්නා. ඉතින් ඒවත් කියන්න යන්නේ නැහැ. හැබැයි දැන් ඒ කාලේ මේ දහම කිව්වට ඇහෙන්නෙම නැහැ. මොකද ඒ තරමට තමන්ගේ අත්දැකීම ප්‍රබලයි. අත්දැකීම කියන්නේ මේ නිවන වගේම අත්දැකින මට්ටමට හිත තියුණු කරපු එනකේ උපාලි මහත්තයා කියන්නේ මට විතර අවුරුදු කීපයකට කලින් මේ කියන්නේ මේ ළඟදී ඉතර ඒ ප්‍රගුණ කරපු අයට දැන් කියන්නේ මේ නිකන් මේ වචනෙන් හොයන මට්ටම නෙමෙයි මම මේ කියන්නේ. මට තේරෙන ඇති මකල් දැන් කියන්නේ කියලා. එතකොට මාත් ඔයගේ මට්ටමක හිටියා වසර ගොඩකට කලින්. ඒ කාලෙදී අපිට මේ දහම කිව්වට ඇහෙන්නේ නැහැ. දැන් අර ඔබතුමා කතාවක් දෙනවනේ දැන් විචක්ෂණය කර කර. මේක කියන්නේ මේ මන්දරනා ඒ මට්ටමින් අනිත්‍යය පහත් කරනවා නෙමෙයි. හැබැයි අර ඒ මේ භාවනාවට කොච්චර කැප කරලා මේක හොයනවද කියන මට්ටමට ගියාට පස්සේ ලබන අත්දැකීම දහම එක ගැළපිලාමයි එන්නේ. විශේෂයෙන් ඔයා නිමිත්ත සමාධිය කියන මට්ටම වෙන්න පුළුවන්, ඒවා අත්දකින මට්ටම අත්දකින්න පුළුවන් මට්ටමේ ඉන්න පුළුවන්. ඉතින් මෙහෙම ඉන්නකොට අපිට හිතෙනවා මේක තමයි නිවන, බුදුහාමුදුරු කිව්වේ මේක තමයි, ඔය වචන ඔක්කොටම ගැළපිලා එනවා. හැබැයි දැන් මේ ප්‍රශ්න අහද්දිත් මම විශේෂයෙන් කිව්වා ඔන්න ඔය දැන් ඔය විචක්ෂණය හරියට එන හින්දා තමයි ඔය ප්‍රශ්න මතුවේ. අනිත්‍යය දන්නවා දන්නවා, අනිත්‍ය නම් දුකයි කියන එක හරි පැහැදිලි කියලා ඉන්න එක මේ දහම ඇහෙන්නේවත් නැහැ. ඒ විචක්ෂණය මතුවීමේ ගුණය ඔබතුමා මතු කළ අර නන්දපෝවාද සූත්‍රයයි පළවෙනි දවසේ අවබෝධ වුණේ, එයයි දෙවෙනි දවසේ අවබෝධ වුණේ. ඒකට බලන්න ඒ කොච්චර ඒ විචක්ෂණයක් යන්න ඕනද මේක. නිකන් අහගෙන ඉඳලා මේ තර්කයට ගැලපුණාට නම් මේක අහුවෙන්නෙම නැහැ. ඒ පොයින්ට් එක මට මේක එන්න ඕන. මොකද අපේ ඒවට තමයි කියන්නේ අර වංචනික ධර්ම ටික මතු වෙනවා. ඔන්න දැන් අවබෝධ වුණා මන් දන්නවා. මේ හරි මේක තමයි මේ කියන්නේ. ඒක අඳුරගන්න පුළුවන්න්නේ ඇත්තටම තව තව තමන් විවෘත වෙලා තව තව මේක හොයනවා. දන්නවා වුණාට කමන්නේ නැහැ. වුණත් තව හොයනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? කෙසේද මේ කියන එකත් එක්ක යන්න ඕන. ඒකට අර පළවෙනි දවසේ ඇහුවට මම එදා පොඩි ඉඟියක් දුන්නා. එදා උත්තරේ දුන්නට නම් ඕක කාටවත් කොහොමවත් තේරෙන්නේ නැහැ. ඒ මම සතියක් දෙකක් කරලා ඔය කරුණම ආයේ ගත්තාම ඊට වඩා මොකද්දෝ දකින්නවා. දැන් ඔබතුමා මං හිතන්නේ චක්කු සූත්‍රයේ ආයේ ආයේ අහලා තව බලලා දැන් අර ඊටත් වඩා ඒකේ ඒ තව ඒ දකින්න ලෑස්ති, අහන්න ලෑස්ති, දහම අහන්න ලෑස්ති කියන එකයි එන්නේ. මොකද අපි හොයන්න හොයන්න අපේ අදහස් පැත්තකට යනවා. ඔබතුමා මත කරපු කාංච සංකාර නිච්චතෝ සමනුපස්සති කියන එක මන් දැක්කේ හරිම වැදගත් කියමනක්. අපිට ගොඩක් අයට ඕක එච්චර නිකන් එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි කියලා හිතෙන්න පුළුවන්. නම් මමත් ඊයේ නමදස් ස්වාමීන් වහන්සේගේ මේ ඔය දෙවෙනි එකේනේ දුක්ඛ ලක්ෂණ, පළවෙනි එකේ අනිච්ච ලක්ෂණය විස්තර කරන දේශනාවේ මං අහනකොට මට ඇහුන්නේ නැති තැන් ගොඩක් තිබුණා. අනිත්‍යය ගැන කියනවට වඩා මං ඒක මං කීපසරයක් අහන්න උත්සාහ කළා. එතකොටම තේරෙනවා අලින් ඇහෙන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? අපේ යර තේරුණා කියලා හිතුණාට අපේ විචක්ෂණය හරියට යෙදිලා නැහැ. දහම හරියට ඇහිලා නැහැ. ගැහෙන්නේ නැත්නම් ඒක හොයන්න බෑනේ. ඒ වගේ කරුණු ගොඩාක් තිබුණා. මේක මං හිතනවා මේ හැමෝටම වැදගත් වෙයි. ඒකයි මම මේ ඔබතුමාට බාධා කරලම මේක යන්න ගත්තේ. ඒ ඔබතුමා කියන පොයින්ට් එක දැන් මේක තව තව විමසන්න ඕන. කොතන හරි මේක උඩ වැටුණා කියලා නැවතුනත් ඒක තමන්ම කරගන්න ලොකු මෝඩ වැඩක් වෙනවා. ඒක මේ ඔබතුමන්ලා විශේෂයෙන් මේ විවෘතව හොයන එක හරි වටිනවා. මේ මමත් තමයි මේ හින්දා මේ අන්නේ ඒ ගතිය තියාගෙන මං හිතනවා උපාලි මහත්තයා ඔය පොට පොට මේ හොයන ගතිය කොච්චර වැදගත්ද කියලා අත්දකිනවා කියලා. මත් ඉන්නා නම් වචනයක් කියන්න කැමති නම් කිව්වට කමන්නේ. මොකද මෙන්න මේ ගතිය තමයි අපේ නැති වෙන්නේ දහම අවබෝධ වුණා කියලා. ඒකෙන් මේ ෂණ සම්පත් අපි වහ ගන්නවා. දහමෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එක. ඔව්. හොඳයි. දැන් මේ ප්‍රශ්නේ යමු කරන්න පුළුවන්.
මේ උපාලි මහත්තයත් ඉන්නා වගේ පේනවා. මේ උපාලි මහත්තයට කතා කරන්න දෙමු. ඒකෙන් තව දුරටත් ගැටලු ආවොත් අපිට අදහස් දක්වන්න පුළුවන්. ඒ නිසා මේ මම මෙතනින් නවතින්නම්. හැමදාම ඔබ තුමා මේ අපිට දෙන මේ ධර්ම දානයට නම් පින් දෙන්න වචන නැහැ. ඉතින් තෙරුවන් සරණයි.
සර් තෙරුවන් සරණයි. මම අර සර් එදා කරපු දුක්ඛ ලක්ෂණයේ මේ මම රෙකෝඩින් එක තමයි යහුවෙලා සහභාගී වෙන්නේ නැහැ. මේ ඒක සර් මේ මම කල්පනා කරගෙන යනකොට දැන් සර් කියවන වේදනා තුනේම එතන තියෙන දුක්ඛ ලක්ෂණයේ බලන්න ඕනේ කියලා. එතකොට සැප විශේෂයෙන් සැප වේදනාවේ දුක්ඛ ලක්ෂණය කියන එක මම හුඟක් කල්පනා කළා. සර් දැන් එදෙන්දි මම හිතුවේ දැන් හොඳ වාහනයක් ගත්ත කෙනෙක් සැප කාර් එකක් ගත්ත කෙනෙක් කියා ගමනක් යනවා බොහොම අලුතෙන් අරගෙන බොහොම සැපවත්. එතකොට යාට එතන ලොකු සැප වේදනාවක් ඇත්තටම දැනෙනවා සහ නිකන් මේ බොහොම මේ ආත්ම සංඥාවෙන් බොහොම දැනෙනවා සැප වේදනාවක්. ඒක විශ්ලේෂණය කරලා ඒක ගැන කල්පනා කරලා බලනකොට දැන් එයාට මේ වාඩි වෙලා යන සීට් එක ගත්තත් ඉතින් අපි මේ දැනීම දැනීමෙන් අපි ශරීරයක් මේ මතු කරගෙන ශරීරය මඤ්ඤණා කරගෙන ඒ ශරීරයට සුව පහසුව කියන එක සැප වේදනාව කියන එකත් වේදනාවක් වෙනවා. විඳින්නෙක් ඉන්නවා විඳීම නිසා විඳින්නාසා වේදනාව. අර මේ විදිහට බලනකොට සර් දැන් ඇත්තටම දැන් විය නොහැක්කක් තමයි මේ සකස් වීම වගේ සිද්ධ කරලා තියෙන්නේ. මේ යනකොට එන අදහස් මේ සතුට ඒ ඔක්කොමස කල්පනා කරලා බලනකොට මේ විය නොහැක්කක්. ඒ කියන්නේ දැන් ඒක වෙන්න බැරි දෙයක්. දැන් ශරීරේ මඤ්ඤණ ඔක්කොම බැලුවම මඤ්ඤණ. මේ එතකොට ඒ මඤ්ඤණා තුලින් මඤ්ඤණාවල් ගොඩක ඉඳගෙන මෙයා මේ සැප කියලා හිතන එකේ අර ටිකක් ගැඹුරට බලනකොට එතන තියෙන්නේ ඇත්තටම මේ විය නොහැක්කක් මත රඳා පැවතිලා හිතන් එතනින් එහාට කරන හැම දෙයක්ම දුකක් කියලා. එහෙම තමයි සර් මට දුක් වේදනාව පැත්තත් මම එහෙම බැලුවා. මේ
අතන මම පොඩ්ඩක් බාධා කරන්න. මඤ්ඤණාවක් කරගෙන එතනින් එහාට හිතන හැම එකක්ම දුකක්. ඒ වචනේ ආපහු තවසරයක් විමසන්න. මඤ්ඤණාවක ඉඳගෙන එතනින් එහාට හිතන ඒවා දුකක්. එතනින් එහාටද දුක තියෙන්නේ. ඒ ඒ කතාව හරි. එතනින් එහාට තමයි අපි ඔය සැප දුක අරව මේවා පණවන්නේ.
එහෙමයි. එහෙමයි.
ඒක දුකක් කියන එක හරි. මෙතන ගැඹුරම තවන තමයි එතනින් එහාට නෙමෙයි.
එහෙමයි.
මේ සිද්ධිය. මේ මඤ්ඤණාව කියන සිද්ධිය. දුක්ඛ ලක්ෂණේ දකින්නවනะ. එතනින් එහාට කියන එක ටිකක් ලේසි දකින්න. ඒකක් දකින්න ඕනේ. ඒක ටිකක්
මේ විස්තර
කරන්න. මඤ්ඤණාව කියන තැනම එතනින් එහාට දුක කියන එක සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්.
එහෙමයි.
මොකද මඤ්ඤණාව කියන තැනමයි ඔය බව ලැබෙන්නේ.
එහෙමයි. එහෙමයි.
බව ලැබීම එකයි එතනින් එහාට ඒක එක්ක යන්නේ.
එහෙමයි.
ඒ බව ලැබෙන එකත් තණ්හාවෙම කොටසක්. ඒකට කියන්නේ භව තණ්හාව.
එහෙමයි. එහෙමයි සර්.
ඊට පස්සේ අපි යන්නේ කාම තණ්හාව දිගේ. දැන් ඔබතුමිය ඒ කියන්නේ අල්ලන්නේ කාම තණ්හාව. ඒකත් දකින්න ඕන. නැතුව නෙමෙයි.
එහෙමයි.
අපිට අපි ගැඹුරට යනකොට මෙන්න මේ භවක් ලැබුණ නිසානේ එතනින් එහාට යන කතාව තියෙන්නේ. ඒ කියන්නේ මඤ්ඤණාව විදියට දැක්කේ නැති නිසානේ.
එහෙමයි. එහෙමයි.
ඒකට ඒ භව තණ්හාව තමයි මම මේ ගොඩක් ගැඹුරට කතා කරන්න යන්නේ. මොකද දැන් ආම තණ්හාව තමයි පටන් ගන්න ඕන එක.
එහෙමයි.
මම හිතනවා මෙතන පිරිස දැන් එතනින් එහාට හොයන්න ඕන පිරිසක් කියලා. විශේෂයෙන් මේ හොයන අය. අනේ ඒකත් මතක තියාගන්න. එහාට තව දර්ශන උතර. අඳ
එහෙමයි සෙත්ෙන්දි සර් කිව්වා ඒ දුක්කලා දැන් ඕක විශේෂයෙන්ම දුක පැත්තට ගියොත් දුක් විඳින කෙනෙක් දැන් දුක් විඳින කෙනෙකුටත් ඔය විදිහටම ඇප්ලයි කළාම දුක් විඳින කෙනත් ඇත්තටම මේ මඤ්ඤණාවකදී ඉන්නේ. එතකොට සර් දැන් ඕක දකින්නකොට දුක්ඛ ලක්ෂණය කියන එක දකින්නකොට සතුටක් එන්නේ කියලා. එතකොට ඒ කියන්නේ සර් එතන සතුටක් එන්නේ කියන්නේ මේ ඇත්තටම ඒ තමන් දැක්ක දේ ලෝකයේ පවතින යථාර්ථය කියන දේ දැක්වීමෙන් එන සතුට දෙන්නේ. එතන පොඩ්ඩක් පැහැදිලි කරගන්නයි මම කතා කරන්නේ.
ඔව් හිතන මම දෙන්නේ ඇත්තටම දුක්ඛ ලක්ෂණය දැක්කනම් සතුට ඒ කියන්නේ සතුටක් ඒක කියන්නේ ලෝකය කියන්නේ දුකයි කියන මට්ටම එතකොට එතනත් මම අතන ගන්නවා දැන් මඤ්ඤණාවෙන් පස්සේ යන කතාව නෙමෙයි අබතමයක වචන මේ වචනයට දානකොටම ගත්තනේ කෙනෙක් දුක් විඳිනවා කියලා. ඒක අපි ඔය අර ඊට පස්සේ හොයන්නේ කෙනෙක් දුක් විඳීම කෙනෙක් සැප විඳීම. දැන් මේ දුක්ඛ ලක්ෂණය කියන්නේ කෙනෙක්ගේ මට්ටමක් නෙවෙයි.
නෙවෙයි එහෙමයි සර්.
ඒකට අර බව කියන එකෙන් ඇල්ලුවා නම් මේක මඤ්ඤණාව. දැන් බව කියන එකේ අන බලන්න දහමට කිට්ටුවේ නැහැ. දැන් බව කියන එකේ ඒ දෙයක් වෙලා නැහනේ.
නැහැ.
මොකද්ද ඒ දකින්නේ අපි සකස් වීම කියන එක නේද? බව කියන්නේ සකස් වීම.
සකස් වීම.
නෑ බලන්න. ඒ සංඛාර කියන එකයි දකින්නේ. මතක තියාගන්න සංඛාර කියන එක දැක්කොත් විතරයි අනිත්‍ය තේරුම් ගන්න කියන්නේ. දුක නෙවෙයි.
එහෙම
සංඛාර කියන අනයි සකස් වීම කියන එක අයි සමුදය කියලා එහෙම අපි කියන්නේ සමුදේවය සකස් වීම සංඛාර සංඛාර සබ්බේ සංඛාරා අනිත්‍යති කියලානේ කියන්නේ
එහෙම
අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න පුළුවන් සංඛාර තේරුම් ගත්තොත් සංඛාර තේරුම් ගන්න නැතුව අනිත්‍ය තේරුම් ගන්න බැහැ තව විදියට කිව්වොත්
එහෙම
මේ මම කිව්වේ දැන් අනවදස් සාමුගුරුවෝ ඔය අනිත්‍ය ඒ දේශනාවේ ඔය පොයින්ට් එක මතු කරනවා හැබැයි මේක අපිට ඇහෙන්නේ මම දන්නේ මට ඇහිලා තිබුණ නෑ කියලා කියපු එක තැනක් ඔය සංඛාර බව දැක්කොත් තමයි අනිත්‍ය
තේරෙන්නේ
අනිත්‍ය දැක්කොත් තමයි දුක හරි අනත්ත හරි දෙක තේරුම් යන්නේ අනිත්‍ය දැක්ම එක අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය දකින්න බෑ සංඛාර බව දකින්න
සංඛාර
ඒක තමයි සබ්බේ සංඛාරා දුක්ඛා පය ධම්මා සංඛාර අනිච්චාවත සංඛාර වයින් කියන්නේ මේ සංඛාර යන්නේ අනිත්‍ය ලක්ෂණය දුක් ලක්ෂණය හරි අපි ওই දෙකක් කරගන්නවනේ
දෙකක් කරගන්නවා
නේ සංඛාරේ කොහමද අනිත්‍ය වෙන්නේ සංඛාරේ කොහමද දුක වෙන්නේ එහෙම නෙමෙයි සංඛාර බව කියන්නේ අනිත්‍ය බව මේ සකස් වෙන බව ඔව් අනේ ඔතනින් අහුවෙනවා මේ බව බව කියන එක බව බව පිළි අරන් ඒකේ බැසගෙනනේ අපි ඊටු ටික කතා කරන්නේ එතකොට අර මේ උපය උපාදාන අභිනිවේස විනිබද්ධ වෙලා ඉවරයි
මෙලා ඉවරයි
එහෙමයි මේක දුකයි කියන දැනට කියන්නේ එහෙමයි
මෙසේ දුකයි නැතුවයි
මෙසේ දුකයි කියන එක නෙවෙයි
තේරව
නේද වෙනස
තේරෙම තේරෙයි ඒකකොට දැන් පටිසම්පන්න කමක් පටිසම්පන්න න්‍යායත් ඔතනමයි තියෙන්නේ නේද සත්
අන්න හරි يعني මූලික මට්ටම එන මූලික මට්ටම කියන්නේ දැන් අපිට මොකක් හරි දකින පොතක් පේනවා කියන තැන ගහක් පේනවා කියන තැන
පොත බව
දැනගෙනයි මේ කතා කරන්නේ. ඒ ගහෙන් පොතෙන් එන සතුට දුක නෙවෙයි.
නෙවෙයි.
ඔය විදියට කිව්වොත්. එතකොට අරකේ දැසගෙන ඉවරනේ මේක කියන්නේ.
ඉවරයි.
ඔව්. ඒකට කියනවා උපය උපාදාන අභිනිවේෂ විනිබද්ද. දැන් මේ දර්ශනයට එනකොට න උපේති.
න
ලං වෙන්න බෑ.
ලං
වෙන්න. අන්න හරි. එතකොට පුද්ගලයෙක් නැතුව අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ අනත්ත ලක්ෂණේ තේරුම් ගන්න පුළුවන්.
එහෙමයි. සෝතන පුද්ගලයෙක් වැටෙන්නේ නැහැ මේ ලෝකේ පැත්ත නැතුව අනිත් පැත්තට ගියොත් පුද්ගලයෙක් කොහොමද?
ඒ කියන්නේ දෙයක් කළොත් අහුවෙලා ඉවරයි. ඒ කියන්නේ යමක් කියනකොට ලෝකය, සත්වයා, දුක, මායයා, සමිද්ධි සූත්‍රවල ප්‍රශ්න කරන්නේ නේද?
ලෝකය, මායයා, මායයා දුක.
ඔව්. දුක කියන එක කියලා තියෙනවා
කියලා තියෙනවා
ලෝකයේ කෙවුවත් යමක් කිව්වා සත්‍යයක් බව තණ්හාව තමයි මෙතන මේ අපිට නොපෙනෙන එක බව කියන එක තණ්හාවක් කියලා පෙන්නේ අපිට තණ්හාව පෙන්නේ දේකට ඇලෙන ගැටෙන ගතිය විතරයි
ඔව් ඉස්සරේ හිතුවේ දැන් දේකට ඇලෙන ගැටියට
ඔව් ඒක මම මුල් කරගෙන ඒ කියන්නේ කාම තණ්හාව පැත්ත තමයි ඒ දැන් මේකේ තව තණ්හාවේ ප්‍රභේද දෙකක් තියෙනවානේ භව තණ්හා විභව තණ්හා කියලා.
එතකොට උන්නයි භව භව කියන එක අර හරියට මැද වගේ අර අන්ත දෙකයි මැදයි කියලා අපි කතා කරන්නේ මැජ්ජේ
සූත්‍රයේ.
අන්න ඒ මැද නොතරව පැවරෙන්නේ නැති වෙන්න නම් ඒ මැද දකින්න ඕනේ භව කියන එක දකින්න ඕනේ.
එහෙමයි.
එතකොට තමයි ඇත්තටම අන්ත දෙක දකින්නේ.
දකින්න.
භව තේරුම් ගන්නකොට. ඔය ඇලෙනවා ගැටෙනවා කියන දෙපැත්ත පේන්නේ බව කියන එක නිසා.
එහෙමයි සර්.
යමක් වීම තුළනේ. එතෙන්ට තව ටිකක් විචක්ෂණේ ගේන්න.
එහෙමයි සර්. බොහොම පැහැදිලි සර්. ඉරුවන් සරණයි සර්. බොහොම
පැහැදිලි සර්. ඉරුවන් සරණයි.
සර් එතන සර් ඔය කතා කරලා නවත්තපු තැන සර් මේ එතන විමසන විදිහම වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ දැන් සර් විස්තර කරානේ දෙයක් අල්ලගෙන විමසනවා කියලා. විමසන්න ඕන සමස්ත සිදුවීම කියන තැන ස්ට්‍රෙස් කරන්න තියෙනවා පළවෙනි එක. දෙවැනි එක සර්
සිද්ධිය.
ඔව් සිද්ධිය. එතකොට අර මිස් විමසුවේ දෙයක් අල්ලගෙන. එතකොට දැන් සර් විස්තර කරපු එකේ සාරාංශයක් විදිහට දෙයක් අල්ලගෙන නෙමෙයි බලන්න ඕන විමසන්න ඕන සමස්ත සිදුවීම කියන තැන. ඒක සර් පළවෙනි කාරණේ. දෙවැනි කාරණේ සර් මඤ්ඤණාව කියන වචනේ දැන් අපි පාවිච්චි කරාට ඇත්තටම මඤ්ඤණාව මඤ්ඤණාවක් විදිහට දකීම කියන්නෙම නුවණක්. ඒිට මෙහයි අපි කියනවා නම් මේක මඤ්ඤණාවක් කියලා මට තේරෙනවා කියලා ඇත්තට මේක දැනුමකින් දාගත් එකක් විතරයි කියලා මම ස්ට්‍රෙස් කරනවා. සර් සමාවෙන්න තෙරුවන් සරණයි.
ඔව්. දැන් ඔබතුමිය ඔය සමස්ත සිද්ධිය කියන එක මං ගේන්නේ මට හිතන්නේ අර මුල. මුල හට ගන්න තැන. يعني අර යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ ප්‍රභවය. ඒක අපිට ඉතින් මේ කෙනෙකුට මෙතනින් ගන්න පුළුවන්. ඒක තමයි ඔය දිත්ත සුතමුත විඤ්ඤාත කියන මට්ටම. ඒකනේ ලෝකයේ සත්‍යභාවය වෙන්නේ. අපි වෙන මොනවා කතා කළා? දැකීම කියන සිද්ධිය එක්කනේ මම යෙදෙන්නේ. දැකීම එක මෙන්න මේක දැක්ක මේක පේනවා කියන අදහස එනවනේ. ගහක් පේනවා පොතක් පේනවා කොහොමද ඒක වෙන්නේ? එතකොට මම එතන රිංගලන් මගේ අදහස් ටිකනේ මගේ සංකල්ප ටිකනේ එතන වැඩ කරන්නේ. ඒක කියලා අඳුර ගැනීම තුලම ඇත්තටම අර අහන්නේ පොත කියන එක දකින්න පුළුවන්. චක්කු විඤ්ඤාය වූ රූපේ දැන් දකින්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි අහන්නේ මාළුන්ගේ පුත්ත සූත්‍රෙදි නේද? සංකින් මඤ්ඤසි මාළුන්ගේ පුත්ත. මාළුන්ගේ පුත්ත මේ ගැන මොකද හිතන්නේ? යම් චක්කු විඤ්ඤය වූ රූපයක්. අනේ දැන් එතෙන්දී අපි යන්න ඕන මේ දික්ක කියන කතාව මේ කියන්නේ. චක්කු විඤ්ඤය රූපේ. දැන් දකින්න බැයි නා. මොකද්ද මේ කියන්නේ? අන්නේ ඒක මඤ්ඤණාවක් නා. ඒ සංස්කරණ කතාව නම් ඔය කියන්නේ. අර වතුරේ බල්ලා ඉන්නවා කියන එක නෙමෙයි මෙසේ බල්ලායි මෙසේ පොතයි මෙසේ ගස මොකක් හරි පේන දෙ මෙසේ මෙසේ කියන පැත්තට නේද ඔය යොමු කරන්නේ මෙසේ කියන පැත්තට ඉති 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 රූපා ඉති රූපස් සමුදය ඉති රූපස් අත්ගම ඔන්න ඔතෙන්ට එනවා කියන්නේ ඔය ඔබතුමිය කියන සමස්තය දක්වා දැන් යමක ලැග ගන්න අල්ල ගන්න ලං වෙන්න එහෙම කතාවකට යන්න බෑ. ඒකට ඒ සත්ත්වභාවයේ ලෝකයේ දුක මේ අපක්පත් වෙන්න බෑ. මෙන්න මේක නේද ඇත්තටම සංස්කරණ භව. අනිත්‍ය භව, දුක්ඛ භව, අනාත්ම භව සේරම තියෙන්නේ ඔතන නේද? ත්‍රිලක්ෂණ. ඒතර මේ දික්ක කියන එක අපි ඔන්න දැක්කා ඒක ගැන හිතනවා නෙවෙයි. දැකීම කියන සංසිද්ධිය, පෙනීම කියන සංසිද්ධිය. මොකද්ද මේ දැකීම? කෙසේද මේ දැකීම? මොකද්ද මේ ඇසීම? කෙසේද ඇසීම? දැනීම කියන්නේ මොකද්ද? කෙසේද? මොකද්ද කියන්නේ අපිට දැනෙනවනේ. එතකොට මොකද්ද කියලා නේ හොයන්න වෙන්නේ. ඒ උනාට හොයන ක්‍රමය වෙන්නේ කෙසේද කියන පැත්තට හැරෙන්න. බුදුහාමුදුරුවෝ පෙන්නන ක්‍රමය. ක්‍රමයක්නේ පෙන්නන්නේ. ඊතර වෙන ක්‍රමයක්නේ මාර්ගයක්නේ. මාර්ග කෘත්‍ය කියන්නේ කෙසේද කෙසේද. ඒ කෙසේද කියලා දකින එක තමයි අනිච්ච සංඥාව කියන්නේ. කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කෙලෙස් දුර වෙන්නේ කියලා අනිච්ච සංඥා සූත්‍රය පෙන්නන්නේ. ඒ අයින්තන පුප්ප වර්ගේ මේ ඉතිරූපං ඉතිරූපස් සමුදය ඉතිරූපස් අත්තක. ඔන්න කෙසේද මේ මාර්ගය. අනිච්ච සංඥා මෙසේ වඩන අනිච්ච සංඥාවෙනි මේ කෙලෙස් දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙන්නේ. ඉතිරූපං ඉතිරූපස් සමුදය ඉතිරූපස් අත්තක. ඉති වේදන. මෙසේ වේදනාවයි මෙසේ වේදනා සමුදය මෙසේ වේදනා අත්තංගමේ. මෙසේ කියන පැත්තට හැරෙන එක තමයි අපේ අර කෝණය වෙනස් වීම. අපි ඉන්නේ මේක අරගෙන ඒක හොයන එකනේ. අන්න ඒ කෝණේ වෙනස් වෙන්න ඕනේ. මෙසේ, ඒ කියන්නේ සංස්කරණ, සකස් වීම, සමුදය, සමුදය දකින්නේ. ඒකට සමුදය දකින්නකොට මොකද වෙන්නේ? සමුදය වියනහන එකක් වය. සමුදේ වය. තමයි ප්‍රඥාවට පේන්නේ. දැන් ඔන්නෝක ඔය අනිත්‍ය සංඥාව හරියට වැඩුවොත් එන්නේ අනිමිත්තය කියලා. ඒ තව සූත්‍රවල තියෙනවා. ඒ කියන්නේ නිමිති. නිමිති හිතන්න බෑ. අනිමිත්ත. ඒකට අනිත්‍ය එකීමේ අනිමිත්ත හේතු විමුක්ත නැත්නම් නිවන් ద్వාරය. අනිමිත්ත කියන පැත්තට යන්නේ ඔන්න ඔය අනිත්‍ය. භව පිහිටන්න බෑ. භව කියන එකේ සකස් වීම පේන. මේ බව ලැබෙනවනේ අපිට මේ බව. ඒක මෙසේ යෝග වෙන්නේ. මෙසේ කියන එක තමයි මේ අර අපේ හිතන ක්‍රමය, විමසන ක්‍රමය. ඒකට අන්නේ මෙසේ කියන එකටයි අනුගත වෙන්න. දැන් තමාගේ අත්දැකීම යමක් එක්ක ඒක බෑ කිව්වට ඒක එක්ක තමයි ජීවත් වෙන්න බැරි වෙනවා. ඔතන මේ යමක් කියලා අල්ලගෙන ඉන්න බොරුවක් නෙමෙයි. මෙසේ නෙමෙයි. මෙසේනේ. මඤ්ඤණාවක් නේ කියන කතාව එන්නේ එතකොට. හැම සිද්ධියම දික්ක සුත මුත විඤ්ඤාත කියන සිද්ධිය බාර ගන්න බැරි වෙනවා. ඒ මෙසේ කියලා දකින්නකොට. අන්න එතකොට ඉන්න බැරි වෙනවා. ඉන්න බැරි වෙනවා කියන්නේ ඒ ලෝකය කියන එකේ යථාභූත ස්වභාවය පේනවා. සත්ත භාවය දුක යථාභූත ස්වභාවයෙන්ම ඒක දකිනවා. හැබැයි ඒක ප්‍රඥාවේ දැක්මක්. මේ හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රඥාවේ දැක්ම. ප්‍රඥාවේ දැක්ම. හිතලා කරන්න වෙන්නේ හිතලා තමයි. ඒුණාට ඒක ප්‍රඥාවේ භාවිතය. ඒ ගියොත් අර සතර අදිෂ්ඨානේ වෙනව නේද? දැන් බව පිහිටන්න බෑ. ලං වෙන්න බැරි වෙනවා ප්‍රඥා විභාවිතයත් එක්ක. එතකොට ආරක්ෂා කරන්නේ අපි දන්න දෙයද සත්‍යද? සත්‍ය අපේ මතයෙන්ට වැඩන්නේ නෑ නේද? සත්‍ය සත්‍යානුරු රක්කන නේද? දැන් මොකක් හරි හටන් වෙන්නා කියන්නේ අත්තරලා ඉවරයි නේ. පිහිටන්නේ නෑ. චාග මනුබ්‍රූහි මේක සංසිඳීම නේද? මේක නිමිති හටගන්නේම නෑ. අනිමිත්ත ඒ කියන්නේ ඒක අනිමිත්ත සමාධිය කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ අනිමිත්ත අපි අර කල්පනා කරලා ගන්න අනිමිත්ත නෙවෙයි. ප්‍රඥාවේ භාවිතය කියන පැත්ත ඔන්න ඔතන තමයි මේ තියුම්ම රැවටෙන තැන. මේ මං අත්දකින්නේ අනිමිත්ත කියන එකයි මේ අනිමිත්තයි දෙකක්. සමාධිය ප්‍රබල වෙනකොට එන අනිමිත්ත මං අත්දකින අනිමිත්ත. ඒකේ මං ඉන්නා කියලා පේන්නේ නැහැ ඒ තරමට ස්පීම. මේ දැක්ම තුල දැන් සංසිඳීමේ අන්න හික්මීම. සංසිඳීමේ හික්මීම. දරෝය සතර අදිෂ්ඨානේ. දැන් ඕකත් අපි ගලපන්න ගිය ගමන් මේ මං මේ අත්දැක්කේ මේකනේ කියලා එන්න පුළුවන්. එතෙන්දී තමන් තව පරිස්සම් වෙලා කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න ඕන. දහම තව තව අහන්න ඕන. එතකොට ඔකත් එක්ක හිතනවා අර මං ඉස්සර අත්දැකේ මේකනේ මං කළේ මේකනේ. ඒ එහෙම යවනවා. අපහු දන්නේම නැතුව අර මේ තමන්ගේ පැත්තෙන් යොමු කරන ගතියක් තියෙනවා. මේ මේ මේකට අනුගත වීම දහකට අනුගත වීම එක අනය මොකද මේකයි කිසිවක් නැත කියන එකයි හරිම ඉට්ටුවෙන් යන්නේ කිසිවක් නැත කියන එක නෙවෙයි මේ කියන්නේ නැත්තම් අසංය මට්ටම නෙවෙයි මේ කියන්නේ ඒවා වචනෙන් විස්තර කරන්න ගියොත් එකම වචන තමයි දාන්න වෙන්නේ ඒක අත්දකපු කෙනා දාන වචන ටිකමයි ප්‍රඥා විභාවිතයේ ආය ලෝකෙට හරවන්න ගිය දාන වචන. ඒවා සමානයි. හැබැයි ඔකේ ලুকু දෙපැත්තක් තියෙනවා. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි. ડોක්ටර් මේ එකක්ම සමුදේවි මේ අනෙකක්ම නිරෝධ වේ කියලා කියනවා නේද?
අනෙක වැරද්දක්.
වැරදිද?
ඒ කියන්නේ අමුද එකක්වත් අනෙකක්වත් කතාවට යනවනම් ආයේ ලං වෙලා වල්ලගෙන läගගෙන එකක්ද වෙනකක්ද කියන කතාව ඉක්මවනවා සමුදය දකිනකොට සමුදේ වය මේක එකක් තව එකක් කියන කතාවටම යන්න බැහැ බව බව කියන එකට ගිහිල්ලානේ එකක් අනෙකක් කියනකොට ಜಾති දෙකක් තියෙනවනේ එතන
ඒකට සමුදේ වෙන ස්වභාවයක් කියලා කියනවනේ සමුදේ වීම කියලා දකිනකොට ඒ ස්වභාවය දැන් තිතස්සඤ්ඤතත්තම් කියලා කියනවනේ දැන් ඒ පවැත්මේ නොපවැත්ම කියනකොට
ඒ කතාව එන්නේ නැහැ මාර්ගකුත්ති
ලෝකෙට
කියද්දි විතරයි ඔය තිතස්සඤ්ඤතත්ත කතාව මාර්ගකුත්තේදී කියන්නේ සමුදේ වයි විතරයි අමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඔච්චරයි ආයස්මින් එකේ තිතසඤ්ඤ සත්ංගතාවක් කියන්නේ නෑ නේද
ඔව්
අපෙන්ට යනකොටම අහුවෙනවා අපි දන්නේ නැති විදිහට ඒ පිටි කතාවක් එන්නම බෑ මාර්ගකුත් ඒ කියන්නේ යමකට ලං වෙන්න බෑ අපි පිටි කියනකොටම යමකට ලං වෙනවනේ නේද පැවැත්මකට කරද්දී මේක මෙහෙමයි කියලා කවුරු හරි ඇහුවොත් කියන්න වෙනවා. හරි? මොකද ඒ යා ඉන්න එකටනේ කතා කරන්නේ. ලෝකේ යනවා කොහොමද දාන්න හදන්නේ? අර තථාගතයෝ රහත් වුණාම කොහොමද ජීවත් වෙන්නේ කියලා අහන්නේ. එතකොට ඉතින් එයාට වැටෙන විදිහකට මොකක් හරි වචනයකට දාන්න වෙනවනේ. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. ඇත්ත කියන්නේ එයා ඒකෙන් ඒ කියන්නේ ඇත්ත තමයි ඒ වුණාට අහන කෙනාට තේරෙන්නේ තේරුම් ගන්න බෑ හරි කොට ඉකසඤ්ඤතත් ඇත්ත තමයි ඒ වුණාට ඒක මාර්ග කෘත්‍යයේදී යෙදෙන්නේ නැහැ එහෙම කතාව
ඔව් පැහැදිලි
දහම කතා කරද්දි කියන්න වෙනවා හරි ඒ කියන්නේ දැන් අනිත්‍ය කතා කරන්න පුළුවන් ද යමක් නැතුව දෙයක් ලං කරගන්න නැතුව කතා කරන්න බෑනේ නේද? දැන් අහන තැන් වල බලන්න ඇස නිට්ටයද අනිත්‍යද කියලා නේ අහන්නේ. ඇස නැතුව නිට්ටයද අනිත්‍යද කියලා ඒක දෙන්න බෑනේ. වචනෙට නගන්න බෑනේ.
ඔව් ඔව්.
හැබැයි මේ යමක් ලං කරගන්නේ ඒක ගැන කියන්න නෙවෙයි. අපි හිතන අර තිතිය දාන්නේ ඒකට. තේරුණාද? මේ මතු කරන්න හදන ධර්ම කරුණ සමුදේ වය කියන එකේ කතාවකට යන්න බෑ. සකස් වීම එකයි මම කියන්නේ සංකත බව සකස් කරන සංකාර සංකරණ බව දැක්කොත් තමයි අනිත්‍ය තේරුම් ගන්න. අනිත්‍ය තේරුම් ගත්තොත් තමයි දුක්ඛ තේරුම් ගන්නේ දුක්ඛ ලක්ෂණය.
ඔය ඒ කියන්නේ එතන එය ඒ භවින්ම සකස් වීම.
එය ඒ භවින්ම කියන ඔව් ඒ භවින්ම කතාවක්. ඒ බව ඉක්මවා යන. තේරුණාද මාර්ග කුත්තේදී ඒ බව මේ අදාළ නැති බව බව කියන එක නෙමෙයි මේ දැන් ඉක්මවන්න හදන බව කියන්නේ තණ්හාවක් මොනවායි අපිට වරදින්න දැන් අපිට පේන්නේ මේ බව කියන එක තණ්හාව. දෙයක් අල්ලගන්න එක තණ්හාව කියලා නේ අපි නිකන් හිතන්නේ. නෑ මේ බව කියන එක කියන තණ්හාව. බව තණ්හා. ආම තණ්හා, බව තණ්හා, විභව තණ්හා නේද?
ඔව්. පිටනව තමයි සංස්කරණයම දකින්න ඕනේ. මේක තමයි නේද?
අන්නයි. ඒ සමුදය. අන්නේ සමුදය විය නොහැක්කක් කියලා වය මේ ප්‍රඥාවට අහු වෙන. දැන් කොහෙද ලං වෙන්න පුළුවන්? ඕක එකක්ද දෙකක්ද කියලා කතාවකට යන්න පුළුවන්.
තේරෙනා නේද?
එහෙමයි.
ඔව්. ඒ සමුදේ කියන දැක්ම. ඒකට සමුදේ වය විතරයි කතන්දරේ. සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදේ වය ධම්මානුපස්සී. දැන් මොහද්ද කියන එකකට ලං වෙන්න බැරි වෙනවා. ඒකයි ඊතර වෙනවා කියන්නේ. යන්තම් හරි ගෑ වුණොත් ඔන්න මට යමක් ලැබුණා කියන තැනට යන්න. ද්වේතාවිත එනවා. කතාවම ඉක්මවා යනවා. දැන් අනිමිත්ත කියන පැත්ත තේරෙයිද? නිමිති අපන්දරේ යෙදෙන. දැන් චක්ුණා රූපන් දෙස්සන නිමිත්තක් ගාහී හොපි. එහෙන් දැකීම කතාවේදී නිමිති කතාවක් නෑ, අනුගංජන කතාවක්. ඒ තමයි මේ ආයතන සංවරය. නිවන් මාර්ගය කියන්නේ ආයතන සංකේතය. ඉතින් ඒක කියන්න වෙන්නේ ඇසෙන් රූප දැකලා කියලා කියන්න වෙනවද නැත්නම් මේක කියාගන්නේ කොහොමද? නිකම්ම නිමිති ගන්න කිව්වට අර අර සම්බන්ධයක් නැති වෙනවනේ. ඒක ලෝකෙට අයිති පැත්තකින් තමයි කතා කරන්න වෙන්නේ. මේ කතාවට හරියට අනුගත වෙනකොට අර කතාව ඉක්මවා යනවා. ඒක කියවිල්ලක් විතරයි. අක්කේය සංයෝ සත්ත. කියවිල්ලක් විතරයි ඔය දහම කියන්නේ. ඒසම ඒ කියන්නේ ලං වෙන්න බෑ මේක මේකයි කියලා. මේ මාර්ග කෘත්‍යයේදී. ඇත්තට මේ මාර්ග කෘත්‍යයක් බුදු කෙනෙක් පෙන්වන්නේ කෘත්‍යයක්. ක්‍රමයක්. ක්‍රමයක්. ක්‍රමය කියන එකේ මොකක්වත් නැහැ. ක්‍රමයට අනුගත වෙනකොට කතාවක් නැහැ. ඒකේ රූප සඤ්ඤා සංකාර විඥාන ඔව යෙදෙන්න විදිහක් නැහැ නේ ඒවා සකස් වෙන්නේ සංකාරනේ සංකත අභිසංකරොන් තීති සංකාරෝ වෙනවා ඒ හැම එකම නිකන් ඒ ගැළපෙන හැටි අපිට ඒ සූත්‍රය වෙනම අහුවට ඒ විතර ගැඹුරක් පේන්නේ නැහැ එකයි මේ විචක්ෂණය ගොඩාක් එන්න ඕන කියලා. අපි ඔය සූත්‍රය වෙනම අහනකොට මේ සංකතා අபிසංකරොන් තීති සංකාරෝ කියලා නිකන් වෙන මොකද්ද එකක් දාගන්න. රූපන් රූපත්තාය අபிසංකත. ඒ කතාව කියනකොට මෙන්න මේ රූපේ පිනිස විසංස්කරණය දැන් රූපයක් තිබිලා ඒ කතන්දරයක් නෙවෙයි මේ සිද්ධිය මේ කියන්නේ සමුදේ සංකාර සිද්ධිය ඔය කියන්නේ හන්දයි තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සර් මට ඉදා ආපහු බලන්න කියලා කිව්ව මේක මම ඇස් පියාගෙන ශරීරයේ යවුවට හිත තියාගෙන හිටියා වාඩි වෙලා ඉන්න ශරීරයක් කියලා දැනගත්තා. ඒ දැනගත්තේ ඒ මොහොතේ දැනීම නිසා. මේ කාය ආයතනයට දැනුණද මන ආයතනයෙන් හිතලයි දැනගත්තේ. ඒ වෙලාවේ ඒක ලං වෙලා අල්ලගෙන. ලං වෙලා අල්ලගෙන. මම මනසින් දකින දේවල් වෙන අයෙකුට දකින්න බෑ. ඒවත් එළිය තියෙන්නත් බෑ. ඒක මම දැකපු හීනයක් වගේ. හිත මවලා පෙන්නන දේවල් තමයි ඒ දකින්නේ. හිතට ආපු මගේ හිතට ආපු හැඟීම වෙන කෙනෙකුට අත්දකින්නත් බෑ. දැනීමට පරණ මතකය නිසා ශරීරයක් ඇති කරගෙන නිත්‍ය සංඥාවක් අරගෙන. ආයතන මුලාව නිසා තමයි මෙහෙම වාඩි වෙලා ඉන්න ශරීරය ලැබුණේ මේ ශරීරය අවිද්‍යාව නොදන්න කම නිසා ඇති වුණ සකස් වීම මන් වෙනවා පිටිපරන කොට ඇති එක මිනිහෙ ලැබුණා වගේ ඒ මොහොතේ දැන් මේ මොහොතේ දැනීම දිහා බැලුවොත් වාඩි වෙලා ඉන්න ශරීරයක් පිහිටන්නේ නැහැ ඒ ඒ දැන් අනවගත්ත ශරීරයක් තමයි ඇති කරගෙන තියෙන්නේ නැති ශරීරයක් තියෙනවා කියලා ගැනීමම දුක ඒක නිර්ලෝභ වගේ කියලා හිතෙනවා දැනීම දැනීම විදිහට දැක්කොත් මේ මේ රූපය කියන එක මෙසේ රූපය බවට පත් වෙනවා සකස් වීමක් බව පේනවා
ඔව් දැන් මේ ඔබතුමිය ඔය ටික මේ ලියාගෙන නේද කියෙව්වි
මම අර මේ ගැජගත් දේවල් පොඩ්ඩක් මතක් වෙන්න ඕනේ හිඳ චුට්ටක් මේ කරගන්න
ඒකට ඔය ලියාගත්තු එක කියවනවා කියන්නේ දැන් අත්දැකීම නෙවෙයි නේද
දැනගත් දෙයක් නෙවෙයි.
එකක් මේ අනිත් අයටත් ඒක කිවි. දැන් එතකොට නොයි ශරීරය මේ දැන් තියෙන එකක් නෙමෙයි පරණ අත්දැකීමක් මෙතෙන්ට දාලා ඔය වගේ විස්තරයක් අපිට එනවනේ. නේද?
එහෙමයි.
දැන් මේ ශරීරයක් තියෙන්න බෑ ඔය ඉස්සර අත්දැකීමක් අරගෙන මනසෙන් හදලා දෙන එකක්. ඔය දැන් විස්තරයක් එනවනේ.
එහෙමයි.
ඒ විස්තරේ මොකක් ගැනද? ශරීරය ගැන.
ශරීරය ගැන.
දැන් ඔය විස්තරේ කරනකොට ශරීරයේ බැසගෙනද නැද්ද? ඒ කියන්නේ ශරීරයේ පිළියරන්ද නැද්ද?
ශරීරයේ පිළියරගෙන.
පිළියරගෙන. ඔන්න ඕකට කියනවා උපය උපාදාන අබිනිමේස විනිබද්ද කියලා.
එහෙමයි.
දැන් ඒ ශරීරය බව පිළියරගෙන ඒක හැදුන හැටිනේ ඔය කියන්නේ. ඔන්න ඔය ශරීරයේ බව ලැබුණේ කොහොමද කියන එක තමයි මේ කතාව. ශරීරයේ බව තිබුණොත් නේ ඔය විස්තර ටික යන්න ඕන මේක අතීත අත්දැකීමක්ද ගමෙන් ආපු එකක්ද හිතෙන් අඳපු එකක්ද එළියේ තියෙන එකක්ද ඒක නෙවෙයි කියලා වහම විග්‍රහයක් යනවනේ. ඔය විග්‍රහය එන්නේ ශරීරය බවක් එක්ක නේද කතා කරන්න පුළුවන්. අන්න හරි. ඔන්න ඕක තමයි දැන් මම මේ බව කියලා කිව්වේ. ශරීරයේ බව මොකක් හරි බව යමක් බව. ඔන්න ඕක ඕකට අපි අහුවෙලා තමයි ඉතුරු ටික දහම ගලපන්නේ. හරි. ඒ ඉතුරු ටික බලන එක හොඳයි ඒක කියනන්නේ. දැන් ඔබතුමිය ඒක බලපු හින්දා තමයි දැන් මේක ඇල්ල කියනකොට දැන් තේරෙනවා නේද?
තේරෙනවා.
ඔව්. ඔබ බලන්නේ නැතුව මේක කිව්වනම් එච්චර දැනෙන්නේ නැහැ ඔය කිව්වට. තව දෘෂ්ටිගත වෙනවා. ඔබ බලන්නේ නැතුව අහගෙන ඉන්න අය දැන් හරි මේකනේ කොහෙන්ද කියලා තේරුම් ගත්තා කිව්වට ඔය දෘෂ්ටිගත වීම. මේකේ මේ ප්‍රායෝගිකත්වයට එන්න ඕනේ. විචක්ෂණයේ එක යෙදෙන පැත්ත. හරි.
එහෙමයි.
ඔය දැන් දැනෙනවා හරි ඒක ගැන හිතනවා හරි ඔය දෙකම ආයතනනේ. ඒකට ඔය දැනෙනවා කියන මට්ටම දෙයක් වුණ දැනුණ දේ ගැනනේ අපි ඊළඟට ඒක ශරීරයක් කරන්නේ. තේරුණාද? හිතන් දැනුනේ මොකද්ද? ඒ දැනෙන ආයතනෙන් හිතන ආයතනයට ඒක ගෙනියනවා නේද? දැනුණ දේ
දැනුණා හිතනවා.
අන්න ඒ දෙක ගැට ගහනවා නේද දැන් සම්බන්ධ කරලා නේද අපි දන්නේම නැති.
ඒ දෙක සම්බන්ධ කරලා එහෙමයි.
ඔය සම්බන්ධයේ එන්නේ අපි දැනීම පිළි අරගෙන තමයි හිතීමට යන. يعني දැනීමත් පිළි අරගෙන හිතීමත් පිළි
අරගෙන. එහෙමයි.
පිහිටීමක් දීලා පැවැත්මක් දීලා. හරි. එතකොට මේ දර්ශනය බුදු කෙනෙක් පෙන්වන්නේ ආයතන ඉක්මහායන දර්ශනයක් නේ නේද? ආයතන වලින් අපි රොට්ටනවා කියන පැත්තනේ.
එහෙමයි ආයතන.
ඔව්. එතකොට ඔන්න ඔය තාම අපි කල්පනා කිරීම හිතන ගතියෙන් ඔක අල්ලනවා. ඔකට තමයි අර විතක්ක. ඒ කියන්නේ චංකි සූත්‍රය කියන්නේ සද්දාරුකී අනුසව ආකාර පරිවිතක්ක කියලා එකක් කියන්නේ. අපිට ආකාර ටිකක් තියෙනවා ඒවට අනුව පරිවිතර්ක කිරීමක් වෙනවා. හරි?
එහෙමයි. එහෙමයි.
මෙහෙමයි. ඕක 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 තුලින්ම තමයි ඕක ඉක්මවා යන්න තියෙන්නේ. හින්දා ඒ මට්ටමේ හිතන්න පටන් ගන්න ඕන, විමසන්න පටන් ගන්න ඕන. එතකොට ඔන්න තව තව සුදුසු වෙනවා මේ ධහම ඇහෙන්න. අපිට මේ කිව්වට ඕක තේරෙන්නේ නැහැ. අර අපේ අදහස අයින් කරන්න ඔය එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි ප්‍රායෝගිකව බලන්න ඕන. ඒකත් එක්ක දැන් ටිකක් ඇහෙනවා ඉතින්. හැබැයි මේ කියන දේ ඔබතුමීට කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ප්‍රඥාවයි භාවිතයි. හරි. අපි එතකොට සිද්ධියක් නේ දැනීම කෙසේද මේ දැනීම කියන පැත්තෙන් විමසන්න ඕන. දැනීමක් තියෙනවානේ. කොහොමද දැනීම? කෙසේද දැනීම බව දැනගන්නේ? සිතීමක් තියෙනවානේ. කොහොමද ඒ සිතීම වෙන්නේ? වගේ. එතකොට ඒකට බැසගෙන ඒකට ගලපන්න හොඳ නැහැ. මේක අතීත අත්දැකීම අනාගතයේ අත්වා මේවා ඒ කතාවලට යන්නේ නැතුව සිද්ධිය බලන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සකස් වීමන්නේ තියෙන්නේ. සකස් වීම. හරි? ඒ බව ලැබෙන්නේ කොහොමද? කියනවා වගේ. මේ හිතන බව ලැබෙන්නේ කොහොමද? දැනෙන බව ලැබෙන්නේ කොහොමද? එසේද මේක? එසේද මේ? හරි. ඒකේ බැසගෙන ඒක හොයනවනේ. එංගර වතුරේ බල්ලා පිළි අරගෙන ඌ හැදුනේ කොහොමද කියලා හොයනවානේ. කෙසේද වතුරේ බල්ලා? වතුරේ බල්ලා බව ලැබෙන්නේ කොහොමද නේ? අන්න යන්න ඒ පැත්තට වෙනසක්. ඉතින් මේකට අදාළ දේශනා තහන්න ඕක කරන ගම. හොඳයි යෝග. හරි.
මට පොඩ්ඩක් අපව පැහැදිලි.
දැන් දැනෙන බවක් තියෙනවනේ. දැනෙන බව නිසායි ශරීරය. ඒක ලොකු දැක්මක්. හරි. දැනීමෙන් තොරව ශරීරයක් එන්න බෑ කියන නුවණ තියනවා නේද?
ඔව් ඒක තියෙනවා.
එතකොට ඒ ශරීර කතාව තියෙන්න ඕන දැනීම එක්ක විතරයි. දැනීමෙන් තොරව එහෙම කතාවකට එන්න බෑ. ඉතින් අන්නේ දැක්මාවට පස්සේ ওই ශරීරේ පෙර අත්දැකීමක්ද මොකද්ද කතාවක් අදාළද අවශ්‍යද?
අවශ්‍යනේ.
අන්න දැනීම එකයි ශරීර. දැනීම නැත්නම් ශරීර කතාවක් නැහැ.
නේ.
එතකොට ඒ ශරීරය අනිත්‍යයි කියලා පේනවා. හැබැයි දැනීම නිත්‍ය වෙලානේ. එතකොට මේ දැනීම දැනෙනවා කියන්නේ මොකක්ද? කෙසේද? හේතුගත් අපි හොයන්නවා. දැනෙන බව දැනගෙනනේ. දැනෙන බව එක්ක මම ඉන්නවනේ නේද? දැනෙන බව
මම කියන්නේ බව කියන වචනේ කියන්නේ දැනෙන බව දැනෙන කියන බව කියන එකටයි ඒ බව කියන එක
අදාළ බව. දැනෙන බව, ඇහෙන බව, පෙනෙන බව, දැනගන්න බව නේද? ඔක තමයි දික්ක සිතනික විඤ්ඤාත කියන්නේ.
ආ ඔය එහෙමයි.
නේද? අන්න එතනත් බවක් තියෙනවනේ නේද? අපිට වෙන් කරන්න පුළුවන් මේක ඇහෙන බව, මේක පේන බව, මේක දැනෙන බව කියලා අපි වෙන් කරගෙන නේද?
එහෙමයි.
කොහොමද වෙන් කරන්න පුළුවන් උනේ? මොකද්ද මේ කියලා තව විමසන්න. කෙසේද මේ? කෙසේද මේ කියලා. හරි. එක එක බලා ඉන්න. මේක මම ආයි කියනවා මේක කරන්න පුළුවන් මෙහෙම කරන්න ඕන කියලා හිතාගෙන කරන්න පුළුවන් එකක් නෙවෙයි ඈ. හැබැයි දැන් ඔය විමසීම එක්ක අන්න එතන අවශ්‍ය ප්‍රඥාව වැඩෙනවා. හරි?
හරි.
හොඳයි. ඒ දැනෙන බව දිහාම ඒකක් නැත්තම් ඇසෙන බව නැත්තම් හිතන බව. දැන් දැනෙන බවයි හිතන බවයි දෙකම තියෙනවනේ අතනනේ. මොකද්ද මේ? එසේ ඉතින්. කියලා පොඩ්ඩක් නිකන් ඒකත් එක්ක ඉන්නකො බලන්න. ඒවට අර අපේ විස්තර ගැළපීම අවශ්‍ය නැහැ. මේ ශරීරය ආවේ මෙහෙමයි. පෙර අත්දැකීම. දැන් අර වතුරේ බල්ලාගෙන විස්තරණේ ඔය කරන්න හදන්නේ නේද?
එහෙමයි.
කොහෙන්ද ආවේ කියලා කියන්න යනවා. දිව්‍ය ලෝකේ ඉඳන් ආවද අපායේ ඉඳන් ආවද ඔය වගේ වැඩක් නේද ඒක.
එහෙමයි.
දැන් වෙන්න මේකේ මේක සකස් වෙන හැටි දකිනකොට ඒ කතාව අදාළ වෙන්නේ නේ. අන්නේ ඒ සකස් වෙන බව දකින්න තියෙනවා සංකාර. සංස්කරණ බව, සංකත බව. හරි. ඒක දකිනකොට ඔය කතාව වැඩක් නැහැ නේ. ඒ අපි වතුරේ බල්ලාගෙන විස්තර දෙන්නේ මොන වගේද කියලා. නේද? ලඟ වෙන්න බැරි වෙනවා. තව ඉදිරියට කියනකොට. ඔන්න ඕකමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඇත්තට. අකස්සෝ. හරි. අනිත්‍ය ලක්ෂණය තුර මොකද්ද වෙන්නේ? ඊතර වෙන්නේ. මේ මාර්ග කෘත්‍ය. හොඳයි. ටිකක් එහෙම බලන්නකෝ. ඒ අතර ඔවට අදාළ දේශනා අනවද සම්බුරන්ගේ දේශනා හරි වටිනවා. ඒවත් එක්ක අහන්න.
තෙරුවන් සරණයි ඩොක්ටර් අවි ඇහෙනවද මාව?
ඇහෙනවා හොඳටම ඇහෙනවා.
ඩොක්ටර් රවි මට අදහසක් කියන්න හිතුණා. දැන් ඔය අර මේ චක්කු සූත්‍රය කියන තැනට මේ කාලකාරාම සූත්‍රය කියන එකත් මම ගත්තොත් කමනේද ඒක කියන්නේ? මේ කාලකාරාම සූත්‍රය ගත්තොත් ඒකේ බුදුහාඳුරු කියනවනේ දැකීමෙන් පරිබාහිරව දකින දෙයක් පණවන්නේ නැහැ කියලා. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපි හැමතිස්සෙම අපිට මේ ඒ දෙක වෙන් වෙලානේ. අපිට දැකීම එකක්, ඒ දැකීම නැතුවත් පරිබාහිර තුන. දැන් උදාහරණයක් විදියට ගත්තොත් දැන් ඔබතුමා අද කතා කරනකොට අපිට හිතෙන්නේ ගිය සුමානේ කතා කරපු මහත්තයම තමයි මේ කතා කරන්නේ කියලා. අන්න ඒ වගේ. ඉතින් එතකොට අර සංස්කරණය කියන එක හරියටම එතනට එන්න පුළුවන් නම් ඔය දෙක කියන්නේත් නෑ, එකක් කියන්නේත් නෑ. අර ප්‍රත්‍ය සම්බන්ධය දකින්න එකනේ වෙන්නේ. එතකොට දැන් අපිට එතකම්ම අපි කොච්චර කිව්වත් අපිට හිතෙන් අපිට තියෙන්නේ නිත්‍ය සංඥාව තමයි තියෙන්නේ. හැබැයි ඒ ආන්ද්‍රෝ කියන්නේ අපි නිත්‍ය සංඥාවේ තමයි ඉන්නේ. මම දාලා තමයි එතනට යන්න වෙන්නේ. හැබැයි බුදුහාඳුරෝ කියන්නේ නිත්‍ය සංඥාවේ ඉන්න අපිට මේ ඊතර වෙන ප්‍රතිපදාවක් කියන්නේ.
නිත්‍ය සංඥාව තමයි මම පොඩ්ඩක් බාධා කරනවා. ඒක තමයි අර දැන් ඔක්කොම අනිත්‍යයි කියලා අපි මොකද්ද සියුම් නිත්‍ය සංඥාවකට එනවනේ.
ඔව් ඒක අපි දන්නේ
නැහැ. අන්න ඒක දන්නේ නැහැ. ඒකට තමයි අර උපදේශ දෙන්නේ කංචි සංකාර නිච්චතෝ සමනුපස්සත. අනිත් ඔක්කොම අනිත්‍යයි කිය කියා පොඩි සියුම් තැනක හරි නිච්ච කියලා සමනුපස්සනා වෙනවා නම් ඒක අපි නොදැනුව වෙන්නේ. ඒකට තමයි කල්යාණ මිත්‍රයෝ ඕන වෙන්නේ. අන්න එතකොට මේ මාර්ගයට බැස ගන්නවා, මේ සම්මත්ත නියාමයට බැස ගන්නවා කියන එකක් වෙන්නෙම නැහැ. නේතන්ටානම් විජ්ජති.
එහෙමයි.
ඒක කොච්චර ගැඹුරු කතාවක්ද. හැබැයි ඒකේ ගැඹුර තේරෙන්නේ මේ හොයන කෙනා. දැන් ඔබතුමිය කියපු එකටම මම අර ඉස්සෙල්ලා අහපු කෙනාටත් මතක් වෙන. දැන් අපි දැනීම නිසා ශරීරය කියලා මම කිව්වනේ. දැනීමෙන් තොරව ශරීරයක් පැනවෙයිද?
එහෙම වෙන්න බෑනේ. අපිට හැබැයි වෙනවා.
ඒ දැක්මත් ලොකු දැක්මක්.
ඔව් ඒක තමයි.
කයි ශරීරය දැනීමෙන් පරිබාහිරව ශරීර කතාවක් එන්න බෑ. දැන් තේරෙනවද අර දැකීම එකයි අනිත් කතාව ටික දැකීමෙන් තොරව කතා තියෙනවද?
එහෙම වෙන්න බෑනේ.
ඔව් ඔව් ඇත්තටම කාලකාරම සූත්‍රයේ අපේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ දෙන විග්‍රහය. දිට්ඨේ දිට්ඨමත්තා නෙමේ දැකීම විදිහට දැකලා බුදුහාමුදුරෝ පෙන්නනවා. දිට්ඨං නමඤ්ඤති, අදිට්ඨං නමඤ්ඤති, දක්ඛබ්බං නමඤ්ඤති, රක්ඛාරං නමඤ්ඤති කියලා මේ දැකීම. ඒක මහන්සේක විස්තර කරන්නේ ওই විදිහට දැකීමෙන් තොරව දැකිය යුක්තක්. දැකීමෙන් තොරව නඳුටුවක්. ඒ කතාවකට එන්න බැහැනේ කියන අදහස. මම එතන මේකේ උන්වහන්සේට මොකද කියනා නෙමෙයි, ඒක දැන් මට මගේ අදහසනේ මම කියන්නේ. ඒක හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. ඒ උන්වහන්සේ පෙන්නන විදිහ ඒක. ඒක ඉතින් මේ දැන් අනවද ස්වාමීන් වහන්සේත් ඒක මෙහෙමම කියනවා, උන්වහන්සේ මෙහෙම පෙන්නනවා. කොට අපි ඒකත් උදව් කරගෙන දැන් මේක විචක්ෂණේ කරන්න. ඉතින් දැකීම කියන බව දැන් අපේ ශරීරයේ කතාව ගත්තොත් දැනීම කියන බවක් යෙදෙන නිසා නේද අනිත් ඔක්කොම ඒකත් එක්ක නේද කතාව. එතකොට අර එයින්ම පැන නගින එයින්ම උපදින දේවල් ගොඩක් නේද
දැන් එක් තමයි.
ඔව් ඒකෙන්තරෝ කතාවක් යෙදෙන්න විදිහක් නැහැ. අර මං කියන්නේ අර කම්පියුටර් ගේම් එක ඕන් කරාම ඒක ඇතුලේ මම ඉන්නවා, කාරක මගේ කාරක නැත්නම් මම මායි අනිත් අය ඉන්නවනේ. ගේම් එක ගහන්න අර දෙපැත්ත බෙදා ගන්නවනේ ඒක ඇතුලේ. හැබැයි මේ ඕන් ඕ
සමාවෙන සර්. හැබැයි එතන එහෙම ඒ දෙක දැකීමෙන් තොරව දකින කෙනෙක් පනවන්න බෑ කිව්වට අපිට ඒක දැන් අර ඉස්සල්ලා ඒ මහත්මිය කිව්වා වගේ දැනීම තියෙන නිසා තමයි කියලා ඒක තේරෙන්නේ අපිට විතක්ෂණයක් කරපු කෙනෙකුටනේ එහෙම එකක්වත් තේරෙන්නේ. එතකොට අර බුදුහාමුදුරෝ කියන්නේ දැන් එතනදි කියන්නේ දැකීමෙන් ඒ දෙක වෙන් කරන්න බෑ කියලානේ. දැන් අරක උඩම තමයි ලෝකෙ පැනවෙන්නේ. හැබැයි අපිට මේ කියන්න පුළුවන්නේ අපිට දැන් ඊයේ දේශනා කරපු හාමුදුරුවම තමයි අදත් තින්නේ, මේ ශාලාවම තමයි මේ දැනුත් තියෙන්නේ කියලා. එතකොට අපිට ඒක නිත්‍ය වෙලා අරගෙන නේද අපි දන්නේ නැතිවම.
ඔව් කොහේ හරි ගියාම අපහු ගෙදර එන්නේ කොහමද, ගෙදර නොතිබුණා නම්
ඒකයි මම එතන අදහස් කළේ. අපිට ඒක තේරුම් නැති වුණාට අපි ඒක නොදැනීමම නිත්‍ය සංඥාවට අරගෙන
අපි ඉන්නේ මේක.
ඒක තමයි අන්න ඒක තමයි මම කියන්නේ ගියේ.
ඔව් හරි හරි එකට ඔන්න ඕවත් ඉතින් තේන්න ගන්නවා. මේක තමයි ඊළඟට ඒ ප්‍රඥාවේ භාවිතය කියන්නේ ඒ නිත්‍ය සංඥාවේ.
එතකොට අර සංස්කරණය කියන එක ඒක මේ ප්‍රඥාවෙන් දකිනකොට එහෙම ප්‍රශ්නයක් එන්න යෙදෙන්නම නෑනේ.
අන්න හරි ඒක තමයි ප්‍රඥාවේ භාවිතය වුණොත් ඔය ප්‍රශ්න එන්න බෑ නේද. අපේ නිත්‍ය සංඥාවේදී නේද ඔය ප්‍රශ්න ටික තියෙන්නේ. ප්‍රඥාවේ භාවිතය වුණොත් ඒ සංස්කරණ බව නෙවෙයි. එතකොට ඔය කතාව යෙදෙන්නේ නෑ.
ඒක තමයි. එතකොට අර අපේ කෝණේ අපේ ජීවිත අත්දැකීම කියන ඒ අපි දැන් ඉස්සල්ලා ගත්ත එකම සම්පූර්ණම ඉක්ම වෙන කතාවක් තමයි බුදුහාඳුරු කියන්නේ.
අන්න හරි. ජීවිත අත්දැකීම ඉක්මවන එක. ඉතින් ජීවිත අත්දැකීම කියන්නේ නිත්‍ය සංඥාවනේ.
ඒක තමයි.
දැන් ඒකම මුලටම ගියොත් නේ දකින්නවා කියන මට්ටම, ඇහෙනවා කියන මට්ටම, දැනෙනවා කියන මට්ටම, දැනගන්නවා කියන මට්ටම. ඕක අපි නිත්‍ය සංඥාවේ ඉන්නේ. අපි කොච්චර නෑ කිව්වා.
ඒක අපිට තේරෙන්නේ නෑ.
ඒක අපිට තේරෙන්නේ නෑ. අන්න.
තේරෙන්නේ නම් සංස්කරණය දකින්න ඕන.
ඔව්. ඒ සංස්කරණය දැකීම එක තමයි අනිත්‍ය තේරෙන්නේ, දුක්ඛ තේරෙන්නේ, අනාත්ම තේරෙන්නේ. නැත්තම් අපිට ඔක වචන ගොඩක් විතරයි, ලේබල් ගොඩකට අපි මොනවද දදා ඉන්නවා. හරි. ඒ ඔන්න ඔකත් ඔළුවේ තියාගෙන තව තව මේ ඒ දේශනා අහන්න, විමසන්න, ඒ විචක්ෂණය කරන්න. අපිට මේ දැන් තේරෙන එක නෙමෙයි, තව තව ඔක බැස්සහම ඒකටම අනුගත වෙනකොට ඒ දැක්ම. දැන් යම් කෙසේ විදිහකට දැන් වැටහෙනවා. තව තව පැහැදිලි වෙන්නේ තව තව ඔකටම යෙදෙන්න ඕන, අනුගත වෙන්න ඕන. මේවයිදි පෙන්නේ මේක කොච්චර සියුම්ද, මේ ධර්මතාවය බුදු කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙක් කොහොම කියන්නද නේද? බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව එන්නේ. මේක තවත් කෙනෙක් මේක තේරුම් අරගෙන ඔය කියනවා කියන කතාවකටවත් යන්න පුළුවන්. අපිට මේ තාමත් හිතාගන්න බැයි නම් මේක. අර අර ඔබතුමියගේ හරි ලස්සනයි මේ අපි ඉන්නෙම නිත්‍ය සංඥාවේ. කොච්චර දහම කතා කළා. අනේ අනේ මේ වගේ ඒ දකින ගතියමයි එන්නේ. එතකොට ඒවත් අර දැන් එක සංකාරයක් අනිත්‍යතෝ නෙමෙයි සබ්බ සංකාර සු අනිච්ච සංඥා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. එළු සංකාර. නේද? ඒ අනිච්ච සංඥා. එතකොට ඔය ඕන තැනක සංකාර ගැන කියපු එකක් ගන්න වය ධම්මා සංකාර. සංකාර කියන්නේ වය ධර්මයක් මිසක් නේ සංකාරේ නැති කරන්න යනවා නෙමෙයි. වය ධර්මයක්මයි සංකාර. වියනෝ හැක්ක අනිච්චාවත සංඛාර අනිච්ච අනිච්ච කියන එක ඒ සංඛාර බව අනිච්ච කියන්නේ. එතකොට ওই දෙකක් කරලා සමාන කිරීමක් නෙවෙයි. එක වචනකින් දහම දකින්න පුළුවන් කටිච්ච සම්පන්න බව ඊතර වීම එක වචනයක තියෙනවා. කෙනෙක් අනිත්‍ය බව හරියට දැක්කොත් ඒකම ඇති ඊතර වෙන්න රහත් වෙනවා. රහත් වීම කොහොමදත් අපිට සෝවාන් වෙන්න ඇති කියමුකෝ.
දර්ශනේ දකින්න පුළුවන්.
ඒකට වීම
ඒක අමාරුම කියලා කියන්නේ.
ඒක තමයි අමාරුම. හරියට හරි. ඒක තමයි අර අර අස්සලෝමෙන් අස්සලෝමිට විදින එක ලේසි මේක ඊට වඩා අමාරුයි මේ චතුරාර්ය සත්‍ය දකින්න. බුදු කෙනෙක් වෙන්න නෑ ඇත්ත යථාභූත ස්වභාවයේ දකින්න එක ඊට වඩා අමාරු.
ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක ලේසි කියලා තේරුනේ ඔක දැක්කන් පස්සේ. අර මේ බුදුහාඳුරු කිව්වේ නෑ එපා එපා එහෙම කියන්න එපා කියලා.
ඔව් එහෙමත් හිතන්න පුළුවන්. ඉතින් දැක්කට පස්සේ ඒක ගැඹුරන්නේ නෑනේ.
අර ලින්දේ අඩියට ගිහාම උඩ ඉන්නකොට ගැඹුරු තේරෙන්නේ. ගැඹුරු අඩියට ගිහාම ඒක අර ඒ උපමාව මම මේ මතක් වෙලා ඒක මතක් වුණේ.
ඔව් ඔව් දැන් ඒක තමයි දැන් ඒවා ඒක අත්දැකීමක් තිබුණොත් තමයි එන්නේ. දැන් ඔබතුමිය ලින්දේ අඩියට කියනකොට මම මේ සතියකට දෙකට කලින් අපි ගිහිල්ලා අර ජලාශයක නාන කොට ඒක ඉඩ නැහැ ගලක් උඩ අඩිය තියාගෙන හිටිය තැනක් තිබුණා. ඉතින් ටිකක් වෙලා යනකොට ඒ ගල පෙරළුණා. එතකොට තව අපේ උසට වඩා අඩිය දෙකක් යටින්ද මං කිව්වා අපි ගිහිල්ලා මේ ගල අරන් උඩින් තියමු. හැබැයි අපි කාටවත් බැරි වුණා යටට ගිහිල්ලා. ගල මොකද ඒ ක්‍රියාව කරනකොට ඒ අත්දැකීම අපිට හිතලා ගන්න බෑ. උඩින් පුළුවන් වගේ පෙරළුණා.
ඒක තමයි.
ඒකයි මේ විචක්ෂණේ යන්නම ඕන නැතුව මේ උඩින් ඉඳලා ඒ අදහස ගන්න බෑ. ඊළඟට අර එක්කෙනෙක් කිව්වේ ගෙයක් තියෙනකොට වාහනයක් තියෙනකොට අද කිව්වේ අපි ඒක හොඳ නම් අපිට සුඛ කතන්දරේ. ඉතින් මේ මම මේ දවස්වල මම වාහනයක් නැතුව ඉන්නවා. මට ඉතින් හිතුණා මේ ඇත්තටම වාහනයක් තියෙනකොට තියෙන කරදරේ නෑ වාහනයක් නැතිකොට. හරි. ඔව්. ඒ වුණාට සමහර දේවල් මට විශේෂයෙන් ඔය ආරණ එකට යන්න ඊවට උදව්වක් කරන්න දැන් බෑ ඒක නැතුව. ඒකට කීප දෙනෙක් කියනවා මේ අපි උදව් කරන්නම් වාහනයක් ගන්න කියලා. හරි ඒක තියෙනකොට කරදරෙත් මන් දන්නවා. නැතිකොට තියෙන අපහසුවක් දන්නවා. හරි. ඉතින් ඒවා අපි දැන් ඔය ඒවා බලන්නේ ලෝකෙට අයිති පැත්තෙන්නේ අපි විමසීම එන්නේ.
ඒක තමයි.
දැන් එතන අපිට යන්න පුළුවන්ද මේ ඒ බව කියන එක? ඇයි මේ වාහනය බව කතාවක් ආවේ? නේද?
එහෙම බලන්න නම් අත්දැකීමක් තියෙන්න ඕනනේ.
ඒක තමයි මම කියන්නේ. තමන්ගේ ඕනම අත්දැකීමක මේක දකින්න පුළුවන්.
එහෙමයි.
ඕනම අත්දැකීම මේ දකින භවේම පුළුවන් ඔතෙන්ට එන්න. මේ පේන භව. මට වුණ මේ මොකද්ද පොඩි පතක් ගහක් වගේ එකක් පේනවා. දැන් ඇයි ඒක ඒ පතක් ගහක් කියලා ලැබුණේ? එතකොට මම ඉන්නවා මගේ අදහස් ටික නේතෙන්ට දාලා තියෙන්නේ නේද?
ඒක තමයි.
අනේ මගේ සටහන් ටිකකට දැන ගැනීමක් විතරයි නේද? දැන් දැකීමේ තියනද එහෙම එකක්?
නෑනේ.
ඔන්න ඔය පැත්ත විමසන්න පුරුදු වෙන්න. මම මේ කියන්න තියෙන්නේ ඒක තමයි ප්‍රායෝගිකව කරන්නේ. එන බවත් එක්ක හොඳට බලා ඉන්න. ඒකේ මොනවාද මේ වෙන්නේ? මේවා වෙන්නේ කොහොමද? කෙසේද මේ කියලා විමසන්න පටන් ගන්න. ඕක නැහැයි කියලා යන්න එපා. නැහැයි කියලා ගිය දෘෂ්ටි.
එතකොට බොරුවක් වෙනවනේ පේන්න තියෙද්දි නැහැ කියනකොට.
අන්න හරි. අපිවම රවට්ට ගැනීමක් වෙනවනේ. ඒක රවට්ට ගැනීමක් කියලා පේන්නේ. ඒක හිතනකොට හිත උකට පුරුදු වෙනවා. ඊට පස්සේ අර මුකුත් නොදක බලා ඉන්න පුළුවන් වෙනවා. ඒකයි අර මං කිව්වේ සියුම් අපේ හිත සියුම් රැවටීමකට අපි පුරුදු කරන්න පුළුවන්.
එතකොට අපිම රැවටිලා අපිම සතුට වෙනවා මට ධර්මය අවබෝධ වුණා
කියලා. අන්න හරි. අන්න එතනිනුත් යනවා මේක අනිමිත්ත සමාධිය කියලා. ඒක සමතේ වැඩ. එහෙම පුරුදු කළොත් ඔය පේන එක පේන්න ඒ කියන්නේ මේ පෙනීමක් කියලා එකක් නැහැ ඉපදිලාම නැහැ කියන පැත්තෙන් යනවා. කියන දෙය නැහැ කියන එකත් අපි තව ගලප ගන්නවා. ඒක අර හිතම ඒකට අර අපි සොයම් මෝහණය කියලා කතාවකුත් තියෙනවා. ඔය බ්‍රේන් වොෂ් කරනවා කියලා එහෙම කියනවා.
අපේ ඒක තමයි.
ඒ හිත එක විදිහකට ඒක පුරුදු කරනකොට ඒක ඒ විදිහට පෙන්නවා. ඒකට ඒකයි දැන් ඔන්න ඒකත් එක්ක තේරෙයි මේ ප්‍රඥා විභාවිතයයි කියන්නේ මේ දෙක නේ
සම්පූර්ණ දෙක.
ඔව් ඒ පුරුදු කිරීම නේ ඇත්ත ඇති හැටියට දකින්න එක යථාභූත ස්වභාවය. අපේ අදහස් දාන්න නැතුව අවතින ඇත්ත දැකීම.
අපේ අදහස් වලින් සම්පූර්ණයෙන්ම ඈතර වීම. කතාවක්ම නැති වෙනවා.
ඔව් ඒ කතාවක් නැතිවීම දෙවිධයකට එන්න පුළුවන්. එක පැත්තකින් ගියොත් දෘෂ්ටියක් වෙනවා තව පැත්තකින් ගියොත් ඈතර වීම වෙනවා. කල්‍යාණ මිත්‍රයාට අනුගත වුණොත් ඈතර වීම, දහමට අනුගත වුණොත්. අපට වන විදිහට අපි කරන්න ගියොත් දෘෂ්ටිය ගත
වෙනවා. අභිමානයකට එන්න පුළුවන්. මම දන්නවා කියලා.
ඒක පේන්නේ. ඒකම
ඒක අපිට පේන්නේ.
ඔව්. ඒ ඉන්න කෙනාට දැනෙන්නෙම නෑ ඒක. මම නෑ, මුකුත් නෑ. මේ හිස් බව. ඒක අත්දකින්න පුළුවන්. ඒක තමයි ඔය අරූපාවචර ධානය කියන්නේ. තාවකින් සංඥායතන කියන්නේ කිසිවක් නැත කියන කතාව නෙවෙයි. මොකුත්ම කතාවක් නැහැ. නේද? ආකාශයේ හිස් බවවත් එහෙම කතාවකුත් නැහැ. කිසිවක් නැත. ආකාශ සංඥායතනින් පස්සේනේ තාවකින් සංඥායතනට යන්නේ. ආකාශ සංඥායතන කියන්නේම හිස් බව මොකුත් නැති බව. අහස වගේ හිස්. අහස කියන්නේ මේ නිල් පාට වලාකුළු කතාවක් නෙමෙයි හිස් බව. ආකාශ කියන්නේ අවකාශ කියන්නේ මොනවා හරි තියෙනවා නෑ ඒ ටික අයින් කරාම ඒ පිහිටියේ අවකාශෙින්
එහෙමයි.
ඔන්න ඔය අවකාශ බව විතරයි තියෙන්නේ කියන මට්ටම ආකාසා සංචායතේ. ඊළඟට තව ටිකක් බලන කෙනා ඔය ආකාශය කියලා දැනගෙනත් තියෙනවා. මමනේ ආකාශය කියලා එකකුත් නැහැ කියලා ඒ විඥාන සංචායතේ. ආකාශය දැනගත්තේ විඥානෙන්නේ කියලා විඥානය විඥාන සංචායතේට. ඊළඟට විඥාන කියලා එකකුත් නැහැ. ඒකත් හදාගත්තු දෙයක් නේ කියලා කිසිවක් නැත කිසිවක් නැත ඒකට යනවා. අන්න එතන තමයි අපිට නිවන කියලාම හිතන තැන. එතකොට අන්නේ මට්ටමට එන්න ඒ විදිහටත් පුළුවන්. හැබැයි ප්‍රඥාවේ දැක්මත් ඔකට හරිම සමානයි. ඒකයි මම කිව්වේ අරකේ ඉන්න කෙනා ආකෙන් සංඥායතන ඉඳන් විස්තර කිරීමයි නිවන නිරෝධය මේකයි කියලා විස්තර කිරීමයි එකම වචන ටික ලෝකයා. හැබැයි අදහස් දෙක අහසට පොළොව වගේ වෙනස්. එකක් ලෝකේ සසරේ යන පැත්ත අනිත් එක ඈතර වීම.
අද ඒක හොඳට තේරෙන්න ගන්න පුළුවන්. මේ පොඩ්ඩක් වටපිට බලනකොට ඒක හොඳට තේරෙනවා. අද ධර්ම දේශනා එහෙම කරනකොට ඉතින් බොහොම හොඳට තේරෙනවා ඒක.
ඔව් ඉතින් අදනේ අවබෝධ කරපු අයනේ හරියට අපිට කියා දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ මොන තත්ත්වෙද කියලා ඒගොල්ලන්ට පේන්නේ. ඒගොල්ලෝ ඇත්ත ඇත්තටම මේ අවබෝධ කළා නිවන් දැක්කා කියලා හිතාගෙන තමයි බුදුහාමුදුරුවෝ කියපේක වැටුණා කියලා හිතාගෙන තමයි ඒ කියන්නේ නැතුව ඒගොල්ලෝ මේ බොරුවක් කියන අදහසින් කියනවා නෙවෙයි ඒගොල්ලන්ට ඒක ඇත්ත ප්‍රත්‍යක්ෂයි හැබැයි අපි දක්ෂ වෙන්න ඕන බුදු දහමක් හන්න ලැබීමම අපිට ෂණ සම්පත්තියක් කොට නැතනින් එහෙම තව ටිකක් එහාට විමසන්න ඉතින් ජරක් අත්දැකට ගමන් නැහැ නිවන් දැක්කත් ගමන් නැහැ තව ටිකක් දහම අහන්න විමසන්න පාඩුකත් වෙන්නේ ලැබුණ දෙ නැති වෙන්නේ මං කියන්නේ ඒක මගපලයක් ලැබුවත් ගමන් නැහැ ඉතින් විමසුවොත් මගපලේ ලැබුවා නම් නැති වෙන්නේ නැහැ නේ එමුනාට බැරි වෙලාවත් ලැබිලා නැත්තම් අපිට මේ විමසීම ලොකු ප්‍රයෝජනයක් වෙනවා. අර කහරි කියලා කාගේවත් මතයක් අල්ලගෙන නැත්නම් අපේ මතය අල්ලගෙන ඉන්නවට වඩා. ඇයි බුදු කෙනෙක් පහළ වෙන්නේ? මේ මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, කිසියම් කෙනෙකුට මතයක මිනිස් ප්‍රජාවට අහුවෙන්නේ නැති දෙයක් පෙන්වලා දෙන්නේ. එතකොට ඒක අපි තව ටිකක් විමසමු. පාඩුවක් වෙන්නේ නැහැ නේ විමසුවාදී. අවබෝධයක් වුණා එක නැති වෙන්න විදිහක් නැහැ. හැබැයි අපි බැරි වෙලාවත් අපි රැවටිලා ඉන්නවා නම් මේ විමසීමමයි අපිට උදව් වෙන්නේ. දහම ඇසීමමයි අපිට උදව් වෙන්නේ. නේද?
ඒක එහෙමමයි ડોક્ટર රවි.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අප්‍රමාණ පිං.
සර් මේ සත්ව බව කියන්නේත් එතකොට ඒ බව ඔය ඔක්කොම බව අඩංගුකමක් වගේද සත්ව බවත් කියනන්නේ ඔය එතන බව කියන එකේ
බව කියන බව බව කියන බව
බව කියන බව
ඒකේ ඔක්කොම කියනවා ලෝකය කිව්වත් සත්වය කිව්වත් මම කිව්වත් දුක කිව්වත්
ඔක්කොම අඩංගු
එකයි ඇස ඇති කල්ලි එහෙමනේ කියන්නේ ඇස ඇති කල්ලි ලෝකේ චක්කු සූත්‍රය එහෙම හරියට ඇහුවොත් ඔන්න ඔය ඇස ඇති කල්ලි කියන කතාව ලස්සනට ගේනවා ඇස බව නැතුව ඇසෙන් පේන බව නෙවෙයි යා ඇසෙන් රූප දකින බව නෙවෙයි ඇස බව සේ පහළ වීම හරි ඒ බව බව එක තමයි ඉතුරු කතා කියන්නේ. අරණාත පින්ඩිකෝ ඒ දේශනා කරන්නේ ඇස. ඇස ඉක්මවන්න ඇසෙන් පෙන්නන රූප ඉක්මවන්න ඇස ගැන කියන විඥානයකට පහළ දෙන්නවත් දෙන්න එපා. නෝගේ අදහසන්නේ දැන්.
ඔව් සර්.
කියන විඥානයකට පහළ වෙන්නවත් දෙන්න එපා. බලන්න ඒවයි කොච්චර ගැඹුරක් තියනවා. දැකීම තියනා ඊට පස්සේ මේවා වෙන්නේ කියලා හොයන්න යන කතාවක් නෙමෙයි. බව කියන මට්ටමමයි ලෝකේ. බව කියන මට්ටමමයි කියන්නේ ඇස බව. ඇස බවමයි සත්ව බව. ඇස බවමයි දුක. ඇස බවමයි සත්‍ය ලෝකේ දුක මාරය ඔක්කොම. මොන පැත්තෙන් කිව්වද? එතකොට ඇස නිට්ටයද අනිත්‍යද කියලානේ අහන්නේ ඉතින් නේද?
එහෙමයි සර්. ඔව් ඇසනේ.
නෑ ඒ අනිත්‍ය කියන්නේ ඔක සංස්කරණ බව. සංස්කරණ බවයි අනිත්‍ය කියන්නේ. එතකොට සංස්කරණ බව කියන්නේ ඇසේ විස්තරයක් නෙවෙයි.
ඔව්.
අර වතුරේ බල්ලගේ කතාවෙන් හිතන්න මම කියන්නේ ඇහැ කියන්නේ වතුරේ බල්ලා. ඒක වතුරේ බල්ලා ගැන විස්තරයක් අහනා නෙවෙයි.
නෙවෙයි.
සංස්කරණ බව දකිනකොට ඒක ඉක්මවා යනවා ඇස ඉක්මවා යනවා ඇස ගැන කතාවක් කියදෙන්න විදිහක් නැති කතාවක් තිබුණාට කියදෙන්න විදිහක්
නැති
ඔව් ඒතර වෙන දර්ශනයකට ගේන්නයි මේ බුදු කියන්නේ මේ දහම පෙන්වන්නේ හැබැයි ඕක අපි උඩින් අල්ලගෙන ඔය කියන්නේ ඇසක් නැති බව කිව්වොත් ඒක දෘෂ්ටියක් ඒකත් මම නිතරම මතක් කරා ඒ දෘෂ්ටි ඒක දෘෂ්ටිය. මේකේ ප්‍රායෝගිකව තමන් මේ විචක්ෂණය කරන්නම ඕන. වෙන නැතුව මේ අහගෙන ඉඳලා ඔක තේරුම් ගත්තා කියන එක
නෙවෙයි නේ සර්.
ඒක තමයි වගේ මහා ප්‍රඥා ගතියක් තිබුණා නම් ඒ ධම්මා හේතුඵව වාතේ සං හේතුන් තථාගතව ආහ කියපටම වටහා ගැනීම ශක්තිය තිබුණා නම් එහෙම වෙයි.
එහෙමයි.
අද කාලේ එහෙමයි ඇති කියලා. එහෙනම් අපි ඊට වඩා මේකේ ඊයේ දෙන්න විමසන්න ඕන. තෙරුවන් සරණ.
තෙරුවන් සරණ සබෝහෝ.
පාලි මහත්තයා යම් කිසි අදහසක් දක්වන්න පුළුවන්ද ඔබතුමාට?